SBS live streams and podcasts are supported by advertising.
ඔබ SBS සිංහල ගුවන් විදුලිය සමකෙන්
මෞබිමින් පුවත් ඔස්ට්‍රේලියාවේ අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ප්‍රධානතම පුවත් කිහිපය මෙන්න.
අද නොවැම්බර් මාසේ 5 වෙනිදා ඔස්ට්‍රේලියානු වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන පුවත් පිළිබඳ අවධානය යොමු කරන මෞබිමින් පුවත් විශේෂාංගය දැන්. මෙවර පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 14 වෙනිදා පවත්වන්න අරගෙන තියෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කියලා තීන්දුවක් ලබා දෙන්න කියලා ගොනු කරපු පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරා. ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල දීර්ඝව කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි මේ නියෝගය නිකුත් කරේ. මැතිවරණය පැවැත්වෙන දිනේ ජනාධිපතිවරයා මැතිවරණ පනතට අනුකූලව නියම කරලා තියෙනවා කියලත්, මැතිවරණට අදාළ කටයුතු බොහෝ දුරට අවසන් වෙලා තියෙනවා කියලත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී හිටපු ඒක සොලිසිටර් ජෙනරාල් වරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරා. මේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව තමයි නියෝගය නිකුත් කරේ. මේ නඩුව සිවිල් සංවිධාන ක්‍රියාකරුවකු ලෙස අපි ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ කැඳවුම්කරු එච්.එම්. ප්‍රියන්ත හේරත් කියන පුද්ගලයා තමයි ඉදිරිපත් කරලා තිබුණේ. කොමනක් වග උත්තරකරුවන් විදිහට ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු මැතිවරණ කොමිසමේ සාමාජිකයන් නම් කරලා තිබුණා. කොමනක් මේ නඩුව විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන්නයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කළේ. මෙවර මහමැතිවරණය ඉලක්ක කරගෙන ජාතික ජනබලවේගය සංවිධානය කරන ප්‍රචාරක රැලි මාලාවේ තවත් රැලියක් අම්පාරේදී පසුගියදා පැවැත්වුණා. අනුරකුමාර දිසානායක වර්තමාන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තමයි මේ රැලිය පැවැත්වුණේ. මේ ආණ්ඩුවට එල්ලවෙන අභියෝග, මේ ආණ්ඩුවේ ස්වභාවය සහ ඉදිරියේදී ආණ්ඩුවේ පැවැත්මේ ස්ථීරත්වය පිළිබඳව අම්පාරේදී එක්වුණු ජාතික ජනබලවේගයේ පාක්ෂිකයින් ඉදිරියේ අනුරකුමාර දිසානායක ජනාධිපතිවරයා අදහස් පළ කළා.
ආණ්ඩු යන්නේ මාස 3යි. ඉතින් අපි මාස 3යි නම් ගන්න කවුද? ගන්න කෙනෙකුත් නැහැ. ඉන්නවද කවුරු? අද නැහැ. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව මේ රට හදලා මිසක් ආපහු වරවන්න බැරි බව ඔය හැම මහත්තයම තේරුම් ගන්න ඕන. ලංකාවේ පළමු වතාවට දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගිලා තිබෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනයාගේ විශ්වාසය දිනාගත් ව්‍යාපාරය. සමගිය රටක් අපිට ඕන. ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කරපු ආණ්ඩුව බවට අපිපත් වෙනවා.
සමගි ජනබලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කරන සජිත් ප්‍රේමදාස හිටපු විපක්ෂ නායකවරයා ඊයේ දවසේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවැත්වුණු ජන හමුවකදී අදහස් පළ කරමින් අලුත් ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීම, කටයුතු කිරීම ආදී කාරණා පිළිබඳව, විශේෂයෙන් ආර්ථික ක්‍රියාකාරකම් පිළිබඳව විවේචනාත්මක අදහස් පළ කිරීමක් සිද්ධ කළා. මේ එහිදී වැඩිදුරටත් කතා කළ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.
ඒ නිසා තමයි මෙච්චර සාමාන්‍ය ජනතාව වෙනුවෙන් සාමාන්‍ය ඩීසල් පෙට්‍රල් අඩු කරන්නට පුළුවන්ව තිබියදී ඔක්ටේන් 95 පෙට්‍රල් සුපර් ඩීසල් අඩු කරලා මේ රටේ සුපිරි තලැන්තියට සැලකුවේ. බලයට ආවම ඒ ඔක්කොම නතර කරලා ක්ෂණිකවම තෙල් මිල විශාල මුදලකින් අඩු කරනවා කියන්නේ කෝයේ අඩු කිරීම.
ගෑස් සිලින්ඩරයෙන් මෙවර මැතිවරණට ඉදිරිපත් වන මාතර දිස්ත්‍රික් කණ්ඩායම වෙනුවෙන් රයිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා මාතරදී ජනරැලියකට එක්වෙමින් අදහස් පළ කළා. එහිදී තවත් අලුත් ආණ්ඩුව පත්වීම සම්බන්ධයෙන් විශේෂ කාරණයක් පිළිබඳවයි අවධානය යොමු කළේ. හරිණි අමරසූරිය වර්තමාන අග්‍රාමාත්‍යවරයාගේ පත්වීම සම්බන්ධයෙන් තමයි මේ කරුණු දැක්වීම සිද්ධ කළේ. ඔහු කිව්වේ මේක නීතියට පටහැනි ක්‍රියාවක් ලෙස නීතියට යන්න කියලා තමන්ගේ පාක්ෂිකයනුත් ඉල්ලීම් කළා. පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත තියෙන පුද්ගලයා තමයි අග්‍රාමාත්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරගන්න ඕනේ. නමුත් මේ කැමැත්ත හිටපු අග්‍රාමාත්‍යවරයාගෙන් විපක්ෂ නායකවරයාගෙන් විමසලා එතන කෙනෙක් නැත්නම් තමයි අලුත් අගමැතිනිය පත් කරගන්න ඉඩ තියෙන්නේ කියන කාරණය පිළිබඳව විවේචනාත්මක අදහසක් රයිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා මාතරදී ඉදිරිපත් කළා.
විශේෂයෙන්ම පළපුරුදු අය පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ. මෙතන ඉන්නේ රටේ අමාරුම කාලේ පළපුරුද්ද නිසා රට බේරාගත්තේ අය. එයාට තමයි දෙන්න තියෙන්නේ. සමහර උසාවියට යන්න ගිය අගමැතිගේ පත්වීමට මම නැවතුණා. මොකද අගමැති හැටියට පත් කරන්න තියෙන්නේ මේ රටේ පාර්ලිමේන්තුවේ බහුතරයම තියෙන එක්කෙනා. ඉතින් ඉස්සෙල්ලා අහන්න තිබුණා දිනේෂ් ගුණවර්ධන මහත්මයාගේ. එතුමා නැහැ කියනවා නම් විපක්ෂ නායකතුමාගෙන් අහන්න තිබුණා. එතුමත් නැහැ කිව්වා නම් විතරයි මෙතුමිය අගමැතිනි කරන්න තිබුණේ. ඒක කරේ නැහැ. සමහර නීතිඥයෝ මට කිව්වා නඩු දාමු කියලා. මං කිව්වා නඩු දාන්න ඕමනා නැහැ. මේ අපේ පරණ කකුලක් අපේ ඉස්කෝලෙන් ආවේ. ඒ නිසා මේ බිෂප් කොලෙජ් එකෙන් මම තියේ. ඒ නිසා අපි අගමැතිතුමියට ඉන්න දෙමු කියලා. එච්චරයි කරේ වෙන එකක් නැහැ.
ඒ වගේම ලංකාවේ දුල බල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීම නවතලා අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ ඉදිරියට සිද්ධ කරගෙන යන්න ලංකා විදුලි බල මණ්ඩලයේ අලුත් සභාපතිවරයාගේ මූලිකත්වයෙන් පැවැත්වුණු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී තීරණය කරලා තියෙනවා. ලංකා විදුලි බල මණ්ඩලයේ කිව්වේ පසුගිය 23 වෙනිදා සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය සාකච්ඡාවක් පවත්වලා තිබුණා. ඒ සාකච්ඡාවේදී විදුලි බල මණ්ඩලයේ පෞද්ගලීකරණය කිරීම නවත්වන්න තීරණය කරා. ඒ අනුව මේ විදුලි බල මණ්ඩලයේ සපයන සේවාවේ ගුණාත්මක භාවය වැඩි කරලා පාරිභෝගික තෘප්තිමත්භාවය ඉහළාගයක පවත්වා ගන්න, ආයතනයට සාධාරණ ලාභයක් ලබා ගන්න, ඒත් එක්කම සමාජ ආර්ථිකයට ඉහළ ප්‍රතිලාභ ලබා දෙන්න, සේවකයන්ගේ ජීවන මට්ටම් ඉහළ නංවන්න, මේ වගේ කාලීන ඇගයීම් සිදු කරලා ආයතනය තුළ ප්‍රතිසංස්කරණ කරන්න අලුත් සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කරලා තියෙනවා. ඒ වගේම විදුලි බල පනත සංශෝධනය කරන්න, රජයට අයිති බලාගාර සම්ප්‍රේෂණ බෙදා හැරීමේ ජාල පෞද්ගලීකරණය නොකර පූර්ණ ලෙස රජයට අයිති ස්වාධීන පද්ධති ක්‍රියාකාරීත්වයක පවත්වගෙන යන්න තීරණය කරලා කියලා සඳහන් කළා. ඒ අනුව තනි ගණුම්කරු මාදිලියකන් ජනන සම්ප්‍රේෂණ බෙදා හැරීම වගේ කාර්යයන් උපදේශනයක් තුළ ස්ථාපිත කරන්නත් යෝජනා වෙලා තියෙනවා. ඒ වගේම ඉදිරි වසර 5ක කාලය තුළ කලාපයේ අඩුම විදුලි පිරිවැය සහිත රට බවට ශ්‍රී ලංකාව පත් කරන්නත් මෙහිදී සාකච්ඡා වෙලා තිබෙනවා. විදුලි ගාස්තු සංශෝධනයට අදාළව මහජන උපයෝගිතා කොමිසම ඊයේ දිනේ තීරණයක් අරගෙන තිබුණා. විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ලංකා විදුලි බල මණ්ඩලයේ ගාස්තු අඩු කිරීමේ යෝජනාවක් මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කරා. මේ ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නැහැ කියලයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ. ඒ අනුව මේ ගාස්තු සංශෝධනයට අදාළව අලුත් යෝජනාවලියක් ඉදිරිපත් කරන්න කියලත් ලංකා විදුලි බල මණ්ඩලයට මහජන උපයෝගිතා කොමිසමේ සංනිවේදන අධ්‍යක්ෂවරයා සඳහන් කරලා තිබුණා. අනුව ඒ යෝජනාවලිය ලබන 8 වෙනිදාට කලින් කොමිෂන් සභාවට ඉදිරිපත් කරන්න කියලායි කිව්වේ. ඔක්තෝබර් 24 වෙනිදා විදුලි බල මණ්ඩලයේ විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලියක් මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කරලා තිබුණා. ඔවුන් යෝජනා කළා විදුලි ගාස්තු 4%-11% පහළ දාන්න කියලා යෝජනා කරා. නමුත් විදුලි බල මණ්ඩලය මේ වසරේ ගත වූ මාස කිහිපයේදී ලබාගෙන තියෙන ලාභයට සාපේක්ෂව අඩු කිරීම කරන්න කියලා යෝජනා කරලා තියෙනවා. මේ ගාස්තු අඩු කිරීමේ ප්‍රතිශතය ප්‍රමාණවත් නැහැ කියලා සමහර පාර්ශ්ව අදහසුත් පළ කරලා තිබුණා. කොමනත් මේ අලුත් යෝජනාවලිය ඉදිරිපත් කිරීමෙන් පස්සේ ඊට ප්‍රතියෝජනාවක් සකස් කරන්න කටයුතු කරනවා කියලත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළා. ඒ අනුව ඉදිරියේදී මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කරන තවත් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව සලකා බලන්න නියමිත වෙයි. උදේ ගම්මන්පිල හිටපු අමාත්‍යවරයා මේ මොහොතේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එහි වාර්තා සම්බන්ධයෙන් යම් අනාවරණයක් කරමින් මාධ්‍ය හමුව පවත්වමින් ඉන්නවානේ. දැන් ඊයේ දවසෙත් ඔහු මාධ්‍ය හමුවක් පවත්වලා රවී සෙනවිරත්න වර්තමාන මහජනාරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ක්‍රියාත්මක වුණු ආකාරය පිළිබඳව කරුණු දැක්වීමක් සිද්ධ කරා. ඒ වගේම විජිත හේරත් වර්තමාන අමාත්‍යවරයාට අභියෝග කරා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු වගේම අලුත් ආණ්ඩුව ණය ගැනීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට එන්න කියලා අභියෝගයක් කළා. මේ එහිදී අදහස් පළ කරපු උදේ ගම්මන්පිල හිටපු අමාත්‍යවරයා
මේ නඩුව විභාග වෙන අතරේ තමයි රවී සෙනවිරත්න මහතාට පොලිසිය බාර අමාත්‍යංශ ලේකම් ධූරය ලැබෙන්නේ. රවී සෙනවිරත්න මහතා මොකද කළේ? තමන් සතු බලතල පාවිච්චි කරලා TIDA හිටපු ඉන්දුකද සිල්වා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයට මාරු කරා. තමන්ට එරෙහිව සිදුවෙන විමර්ශනය කඩාකප්පල් කරන්න කටයුතු කිරීම, තමන්ගේ දේශපාලන හිතවතුන් වැරදිකරුවන් බවට පත් කරලා තිබෙන නිසා විජිත හේරත් ඇමතුමා අල්විස් වාර්තාව ප්‍රතික්ෂේප කරන්න යෙදුනා. පාස්කු වාර්තාස ආණ්ඩුවේ ණය ගැනීම පිළිබඳ මා සමග ප්‍රසිද්ධ විවාදයකට එන්න කියලා විජිත හේරත් ඇමතුමාට මම අභියෝග කරනවා.
නීති විරෝධී ලියාපදිංචි නොකළ මෝටර් රථයක් තමන්ගේ නිවසේ රඳවලා තියෙනවා කියලා ලොහන් රත්වත්තේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳ වන රශී ප්‍රභා රත්වත්තේ මහත්මියට එරෙහිව චෝදනා ගොනු වෙලා තිබුණා. කොමුණත් මේ සිද්ධිය සම්බන්ධයෙන් වන දැනුම් දීමකට අනුව ඊයේ දවසේ ගංගොඩවිල අධිකරණයට රශී ප්‍රභා රත්වත්තේ මහත්මිය පැමිණිලා හිටියා. සිද්ධිය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී මිරියාන පොලිසියට ප්‍රකාශයක් ලබා දෙන්න කියලා ඇයට දැනුම් දීලා තිබුණා. නමුත් ඇය ඊයේ දිනේ අධිකරණයේ හමුවේ පෙනී සිටියා. ඒ අවස්ථාවේ ඇයව අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ අනුව මේ නීති විරෝධී ලෙස එකලස් කළ මෝටර් රථයක් සම්බන්ධයෙන් වන සිද්ධියට රශී ප්‍රභා රත්වත්තේ මහත්මියව ලබන 7 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්න ගංගොඩවිල අධිකරණය තීරණය කළා. ඩයනා ගමගේ හිටපු රාජ්‍ය මාත්‍යවරියට එරෙහිව ගොනු කරලා තිබෙන නඩුවක් ජනවාරි 9 වෙනිදා විභාගයට ගන්න කොළඹ මහාධිකරණයේ ඊයේ දින නියම කළා. ශ්‍රී ලාංකික පුරවැසියෙක් නොවන බව දන්වලා කූට ලේඛන ඉදිරිපත් කරලා ලංකාවේ ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමේ සිද්ධියක් ගැන චෝදනා ගොනු කරලා තිබුණා ඩයනා ගමගේ හිටපු රාජ්‍ය මාත්‍යවරියට. ඒ සම්බන්ධයෙන් වන නඩුවයි ජනවාරි 9 වෙනිදා විභාග කරන්න කොළඹ මහාධිකරණයේ තීන්දු කළේ. ඒ අවස්ථාවේ අධිකරණය හමුවේ ඇය පෙනී සිටියා. ඉදිරිපත් වූ කරුණු සලකා බලපු අවස්ථාවේ මහාධිකරණ විනිසුරුවරයා මේ නඩුවේ සාක්ෂි විභාගයේ ජනවාරි 9 වෙනිදා කැඳවන්න තීරණය කළා. ඉන් අනතුරුව නඩුවේ නඩු භාණ්ඩ සුරක්ෂිතව ආරක්ෂිත සේප්පුවක රඳවා තබන්න කියලත් විනිසුරුවරයා නියෝග කරා. ඒ වගේම එදින පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට අධිකරණයේ හමුවේ පෙනී සිටින්න කියලා සිතාසිනිකුත් කරන්න කියලත් අධිකරණයේ නියෝග කළා. ඒ අනුව ඩයන ගමගේ හිටපු රාජ්‍ය මාත්‍යවරියට එරෙහිව පුරවැසි භාවය සම්බන්ධයෙන් වන නඩුව ජනවාරි 9 වෙනිදා විභාගයට ගන්නයි කොළඹ මහාධිකරණයේ දින නියම කළේ. යලි තැනබෙන බ්‍රහස්පතින්දා දිනේ හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නවා මම ශ්‍රී ලංකාවේ සිට මනෝජ් උදටියාවල.
මෞබිමෙන් පුවත් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.